සුබෝ දෑසනක් සියලු දෙනාටම කථානායකවරයා විසින් කරන ලබන නිවේදනයේ සමාධි භාවනා හා යෝග මධ්‍යස්ථාන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්බත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113/2 ප්‍රකාරව විවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවට මතුපල වන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් විසින් සමාජිකයන් වශයෙන් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු විදුරු වික්‍රමනායක මැතිතුමා, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ගරු විජිත බේරගොඩ මැතිතුමා, ගරු අශෝක අබේසිංහ මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු කරුණාදාස කොඩිතුවක්ක මැතිතුමා, ගරු කීන්ස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු හා පළාත් සභා පළාත්පාලන මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාතයන්නේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සම්පත් සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කෘතියේ මම යෝජනා කරමි. 1974 අංක 35 දරන රේගු සංශෝධන සහ 1988 අංක 83 දරන රේගු සංශෝධන පනත් වලින් සංශෝධිත රේගු ආඥා පනතේ 235 අධිකාරිය 19 අයන්න වගන්ති යටතේ රේගු අනයන තීරුබද්ධ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 ඔක්තෝබර් 30 දින ඇති 2356 ඇලීරක් 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇන්න වගන්තිය සමග කිව යුතු 27 1 ආ වගන්ති අර්ථයේ KIU කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ ක්වයිනස් කොලෙජ් ඔෆ් හයර් ස්ටඩීස් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 සැප්තැම්බර් 7 දින ඇති අංක 23.48 ඇරලක් 36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමයන්, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇන්න වගන්තිය සමග කිව යුතු 27 1 ආ වගන්තිය යටතේ සිනෙක් කැම්පස් ලිමිටඩ් ආයතනය, SLT කැම්පස් ලිමිටඩ් ආයතනය, හොරයිසන් කොලෙජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය, සනස කැම්පස් ලිමිටඩ් ආයතනය සහ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 සැප්තැම්බර් 7 දින ඇති අංක 23.48 ඇලිරක් 37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමයන්, 1970 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇයන්න සහ 70 ඇයන්න වගන්ති සමග කිව යුතු 27 1 ආ වගන්ති අර්ථයේ බෙනඩික් 16 කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩුකේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 සැප්තැම්බර් 13 දින ඇති 2349 ඇලෙරක් 22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇයන්න වගන්තිය සමග කිව යුතු 27 1 ආ වගන්ති අර්ථයේ KIU කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 ඔක්තෝබර් 9 දින ඇති අංක 2353 ඇලීරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇයන්න වගන්තිය සමග කිව යුතු 27 1 ආ වගන්ති යටතේ මිනුම් හා සිතියම් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද 2023 ඔක්තෝබර් 18 දින ඇති අංක 2354 ඇලීරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇයන්න වගන්තිය සමග කිව යුතු 27 1 ආ වගන්ති යටතේ බෙනඩික් 16 කැතලික් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩුකේෂන් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ඔක්තෝබර් 18 දින ඇති අංක 2354 ඇලීරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ඇයන්න වගන්තිය සමග කිව යුතු 27 1 ආ වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය ICASL විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ඔක්තෝබර් 25 දින ඇති අංක 2355 ඇලීරක් 29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විසිපහ ඈන්න වගන්තියත්තේ ගේට්වේ කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාදන ලදුව 2023 නොවැම්බර් 3 දින තිත් අංක 2356.30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන දිනීමේ සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පන්ති 25 ඈන්න වගන්තිය සමග කිව යුතු 27(1)A වගන්තියත්තේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදාන කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 නොවැම්බර් 3 දින ඇති අංක 2356.32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකට දීමේ මම මීන් ඉදිරිපත් කරමි.
කරු වරාය හා නාමික ගුවන් සේවා අමාත්‍යතුමා.
දෞර්ණියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලිවල හා බලශක්ති අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම 9 වැනි පාර්ලිමේන්තුවේ 7 වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාවේ 3 වැනි වාර්තාවෙම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් ගරු තිස්සත්නායකතුමා විසින් පිළිගන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ගිණුම් කාර්ක සභාවේ සභාපති ලසන්ත අලගේ මහතා වෙනුවෙන් ගිණුම් කාර්ක සභාවේ අනුකමිටුවේ වාර්තාව මම පිළිගන්වනවා. විශේෂයෙන් මේ ගැන පුංචි සඳහනක් කරන්න ඕනේ. මේ අනුකමිටුව මගේ ප්‍රධානත්වයෙන් ඩයනා ගමගේ මහත්මිය, කබීර් හෂිම් මහතා, අශෝක අබේසිංහ මහතා, ජයන්ත කැටගොඩ මහතා, හෙක්ට අප්පුහන් මහතා සහ ආචාර්ය හර්ණි අමරසූරිය මහත්මිය සම්බන්ධ වුණා. මේක අපි මූලික වශයෙන් බැලුවේ වෛද්‍ය සැපයුම් සහ 2019-2021 කාල සීමාව තුළ රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන නිරීක්ෂණත් එක්ක මේ කාල පරිච්ඡේදයේ ඇති වෙලා තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න පිළිබඳව සහ ඒවට විසඳුම් සෙවීම තමයි මේ අනුකම්පිතින් කළේ. ඉතින් අපි නිර්දේශ 13ක් කරලා තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් එක්කත් සාකච්ඡා කළා. දැන් ඒක ක්‍රියාත්මක කරවීම පිළිබඳව එකඟතාවය තිබෙනවා. මේකදී විශේෂයෙන් මේ දිනවල ඇති වෙලා තිබෙන උද්ගත වෙලා තිබෙන ප්‍රශ්න ගැනයි අපි විශේෂයෙන් අවධානය යොමු කළේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය, බෙහෙත් මිලදී ගැනීම, ඖෂධ මිලදී ගැනීම, ඒත් එක්ක මේවා කාර්යක්ෂම කරලා ඊ ප්‍රොසෙස් කරනකට යන්න ක්‍රමවේදයක් හැදීම ආදී කාරණා ගොඩක් මේකේ නිර්දේශ කරලා තිබෙනවා. ඉතින් මේ වාර්තාව මම පිළිගන්නවා. මම හිතනවා මේකෙන් යම් යහපත් ප්‍රතිඵලයක් මේ ඇති වෙලා තිබෙන අර්බුදයත් එක්ක අපිට ගන්න පුළුවන් කියලා.
හොඳයි, බොහොම ස්තුතියි. අර සභානායකතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතිය යෝජනා කරමි.
මහජන වෙස්සම් පිළිගැන්වීම ගරු අන්ද්‍ර දිසානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, චංචාවල ඉලුක්කැටිය දෙව්මිනියන් ලිපිණෙහි පදිංචි WP සුනිල් ජයරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු දලසලහ පෙරමැතුමා, පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, දෙනිපිටිය වැලිහිඳ වකිණිගහ ඕබිට යන ලිපිණෙහි පදිංචි AD ප්‍රදීප් නිරෝෂන් මහතාගෙන් ලැබුණු පෙත්සමද ජාල කණුවන ඇලෙක්සැන්ඩ්‍රා පාර අංක 67(2)A දරණ ස්ථානයේ පදිංචි චන්දන අරුණදේව මහතාගෙන් ලැබුණු පෙත්සමද චීනවරාය ධාන්‍යගම ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානය අසල අංක 43(1)A දරණ ස්ථානයේ පදිංචි HAP දිනුෂා සුමාලි ධර්මසේන මහත්මියගෙන් ලැබුණු පෙත්සමද මාතර නාවිමන මාලිගතන්න අංක 55 දරණ ස්ථානයේ පදිංචි නිහාල් සමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ඌරුගමුව කිරිනැලිය සම්පත් යන ලිපිණෙහි පදිංචි PM දයාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම මේ සමග පිළිගන්වමි.
ගරු විමලවීර දිසානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගලගෙදර කන්දේ කුඹුර අංක 268 සේන ප්‍රභාත් යන ලිපිණෙහි පදිංචි MA විමලසේන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
ගරු කපිල අතුකෝරළ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කන්තලේ ලයිට් පාර 6 වැනි පොටුමග අංක 7(110) දරණ ස්ථානයේ පදිංචි HA රමණී මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
ගරු රාජිකා වික්‍රමසිංහ මැතිනිය.
කරු නියෝජ කතානායකතුමනි බුලත්කොහ පිටිය පාර වාගොල්ල පාර 26/3 දරණ ස්ථානයේ පදිංචි KVSV කරවිට මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වන
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරන ලැබේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංකයක සිවනානම් සීතරම් මෙතුමා පැමිණ නැත ප්‍රශ්නාංක දෙක බෑසිර ගරුවන්ත වාක්‍යම් ඉදිරිපත් කරන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි යාපනය නෙඩුන් තිව් දූපතේ ඇති මාර්ගවල දිග ප්‍රමාණය කිලෝමීටර් 14යි. එම දූපතේ පදිංචිව සිටින ජනයාගේ ප්‍රවාහන පහසුකම් සැපීම සඳහා පෙරවරු 6:30 පස්වරු 10:30 පෙරවරු 10:30 ඊළඟට පස්වරු 2 පස්වරු 4:30 යන වේලාවන්හිදී ශ්‍රී ලංකා ළංගම බස් රථයක් ධාවනය කරවන මෙම දූපතේ මේ වන විට ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව 2යි ළංගම බස් රථ 1යි පුද්ගලික බස් රථ 1යි එම ධාවනය කරනු ලබන බස් රථ මාර්ගවල ගමන් මාර්ග අයනගර සභාපිටි කොටපණ මාර්ග ආවරණය වන පරිදි බස් රථ ධාවනය වෙනවා මේ දූපතේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පිළිගන්නෝ ප්‍රවාහන පහසුකම් ලබාගන්නේ පොදු ප්‍රවාහනයේ ශ්‍රී ලංකා බස් රථය සහ පෞද්ගලික බස් රථය මගින් අනිත් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා යතුරුපැදි තිරෝද රථ මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා නැති බව පිළිගන්නේ නැහැ. අවධානය යොමු කර ඇති බැවින් තමයි ළංගම බස් රථයක් ධාවනය කරවන්නේ. පුද්ගලික අංශයත් ඉදිරිපත් වෙලා තියෙන්නේ එක බස් රථයයි ධාවනය කරවන්නේ. ප්‍රවාහන පහසුකමට විසඳුමක් වශයෙන් මේ වන විට ගමන් වාර 4ක් ළංගම ධාවනය කරනවා. මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු සිදුවෙන බැවින් එක ගමන් වාරයක් මේ දිනවල නවත්වා තියෙනවා. අදාළ පිළිසකර කටයුත්ත නිම වූවහම ධාවනයේ යථා තත්ත්වයට පත් කරන බව ඒ පළාතේ විසින් මට දන්වා එවා තිබෙනවා. ඔබතුමාට වෙනත් ප්‍රශ්න තියෙනවා නම් අසන්න.
ගෞරව අමචර අවர்களே நெடுந்தீவு என்பது இலங்கையிலே இருக்கின்ற பிரதேச சீலங்களில் ஒரு தனியான பிரதேச சீலகம் யாழ்ப்பாண மாவட்டத்திலிருந்து அல்லது இலங்கையிலிருந்து 16 கடல் மைல்கள் தாண்டி இருக்கின்ற ஒரு தனித்தீவு தனியான பிரதேச செயலகம் ஆனால் இங்கே 2 பேருந்துகள் சேவையில் இருப்பதாக நீங்கள் சொல்லுவது தவறானது தனியார் பேருந்து ஒன்றும் அங்கே சேவையில் ஈடுபடவில்லை நான் அந்த ஊரை அடிப்படையாக கொண்டவன் அதனால் உங்களுக்கு சொல்லுகிறேன் அடிக்கடி நான் அங்கு சென்று வருபவன் அங்கு ஒரே ஒரு சிடிபி அரசாங்கத்துக்குரிய போக்குவரத்து சபைக்குரிய ஒரே ஒரு பஸ் மட்டுமே சேவையில் ஈடுபடுகிறது அதுவும் ஏதாவது பழுதடைந்தால் அது 50 ஆண்டுல இருந்து வந்த பஸ் தான் உண்டு அங்கே நிற்குது அங்கே நிற்கிற பஸ் புதிய பஸ்ஸுகளும் வழங்கப்படுறதும் இல்லை ஒரு ஒற்றக்கதை உள்ள சின்ன பஸ் என்றாலும் வழங்குங்கள் என்று கடிதம் மூலம் எழுதியும் இதுவரையும் நடக்கவில்லை அந்த போக்குவரத்து பாதை 3 கிலோமீட்டர் தான் வேலை முடிஞ்சிருக்கு 14 கிலோமீட்டர் நீளம் என்று நீங்கள் சொல்லியிருக்கிறீர்கள் இதுவரைக்கு 3 கிலோமீட்டர் இந்த வரலாற்று ரீதியாக நெடுந்தீண்ட பாதை இதுதான் முதல் தடவை கங்கிரீட் பாதையாக 3 கிலோமீட்டர் செய்யப்பட்டிருக்கு ஆகவே இந்த பேருந்து விஷயத்தில் இன்னும் ஒரு பேருந்து கடைசி ஒற்றக்கதை உள்ள சிறிய பேருந்தாவது உங்களால் நெடுந்தீவுக்கு வழங்க முடியுமா என்பதை நான் இந்த இடத்திலே கேட்கிறேன்
மே டெல் தூபத்த கணந்து உபத்துமா சதான் கல்ல தேதி
எஸ் டெல் நெடுந்தீவு என்பது அதுதான்
டெல் டெல் தூபத்த மம கோஹிந்தியனோ கரு கதாநாயகத்துமணி அத்தியாபன அமைத்துவரே வசையும் மே தகுனே பலாத்தே தருவான் லபாதேன சியலு பாசுக்கான் லபாதியுத்து என நிசா මහින්දෝදේ තාක්ෂණික විද්‍යා පීඨාගාරයක් ඩෙල් දූපතුල අපි ඇති කළා. මට මේ ලබා දීලා තිබෙන තොරතුරු මතයි මම මේ උත්තර දීලා තිබෙන්නේ. දොර කුඩා බස් රථ මගේ මතකයේ හැටියට යාපනයේ ඩිපෝට් අපි ලබා දුන්නා ඉන්දියන් ආයෝජනා ක්‍රමයේ යටතේ බස් රථ 15ක් පමණ. මගේ මතකයේ හැටියට මම හරියට මේ ඉලක්කම මතක නැහැ. මම ඒ ප්‍රදේශයට ගිහිල්ලා අපේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමාත් එක්කයි ඒ බස් රථ ඩිපෝට ලබා දුන්නේ මම කැමති ඊළඟ මේ දිස්ත්‍රික්ක සංවර්ධන රැස්වීමට පැමිණෙන විට මේ පිළිබඳ බලලා අපි අලුත් බස් රථ 1000ක් මේ ගැනීම සඳහා ලාභ ලබන ඩිපෝල්ට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එයින් පසු ඔබතුමා කියන ආකාරයට නව බස් රථයක් ලබා දෙන්න පුළුවන්. දැනට තියෙන බස් රථ ප්‍රමාණය 500ක් අපි ඉන්දියන් ආයෝජනා ක්‍රමය යටතේ ඩිපෝ 107ට බෙදලා තියෙනවා. 400ක් තිබුණ බස් රථ ඒ ඩිපෝයි තියෙනවා අලුත් වැඩියා කරලා මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඒ 400 යොදවනවා. 175 මේ වන විට අලුත් වැඩියා කරපු බස් රථ යොදවලා තියෙනවා ඒ ඩිපෝ වලට. ඒ නිසා අපි කොහොම හරි ඔබතුමාගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න බලන්නම් ලබන අවුරුද්ද.
හොඳයි. දෙවෙනි අතුරුපස්සෙන්
என்னுடைய இரண்டாவது கேள்வி கௌரவ அமைச்சர் அவர்களே, தாழ்ப்பாணத்தில் இருந்து நெடுந்தீவுக்கு செல்லுவதற்கு கடல் வழிதான் பயணம். 16 கடல் மைல்களை தாண்டி நெடுந்தீவுக்கு செல்ல வேண்டும். வடதாரகை என்கிற படகு இவ்வளவு காலம் சேவையில் இருந்தது. இப்பொழுது 4 மாதங்களாக வடதாரகை கிட்டத்தட்ட அடிக்கடி பழுதடைவது அல்லது ஊடாமல் இருப்பது, அதற்குரிய சர்வீஸ் இல்லாமல் இருப்பதனால் அதனுடைய சேவையிலே மட்டுப்படுத்தப்பட்ட தன்மைகள் உண்டு. அதேபோல நெடுந்தாரகை என்கிற படகு ஓட முடியாமல் இத்து போய் நெடுந்தீவு கரையிலே கட்டப்பட்ட நிலையில் 1 ஆண்டுகள் கடந்து 2 ஆண்டுகளை நெருங்கிக் கொண்டிருக்கிறது. நெடுந்தாரகை ஓடுவதில்லை. குமுதினி படகு இப்பொழுதுதான் திருத்தி வந்தது. அதுக்கு மேல் இன்ஜின் படகாகி பிற திரும்ப இப்பொழுது சேவைக்கு ஆரம்பித்திருக்கிறது. ஆனால் அங்கிருக்கிற சங்கம் பல்லவ குற்ற சங்கத்தினுடைய திறந்த படகுகளில் தான் ஆபத்தான பயணங்களை தான் மக்கள் மேற்கொள்கிறார்கள். நாங்கள் பல தடவைகள் கேட்பதுண்டு, ஒரு நெடுந்தீவு மக்கள் பயணம் செய்யக்கூடிய வகையில் அவர்களுக்கு ஒரு ரெகுலரான நேரம், சரியான நேர அட்டவணையின் பிரகாரம் குறிகட்டுவானில் இருந்து நெடுந்தீவுக்கான ஒரு நாளைக்கு குறைந்தது 6 தடவைகள் போக்குவரத்து செய்யக்கூடிய படகு பயணம் அவர்களுக்கு இருக்க வேண்டும். இல்லாவிட்டால் ஒரு ஒரு பிரதேச செயலகத்தில் வாழுகிற 5000க்கும் மேற்பட்ட மக்களுடைய வாழ்க்கையை சிந்தித்து பாருங்கள். அந்த மக்கள் அந்த ஊரில் இருக்க முடியாமல் இருப்பதற்கு பெரும் முதன்மை காரணம் போக்குவரத்து. அவருடைய பாதை அங்கே இருக்கின்ற நாடு பூராக ஐரோட்டிலே காப்பட் வீதிகள் போட்டார்கள். ஆனால் நெடுந்தீவுக்கு ஒரு காப்பட் பாதை கூட கிடைக்கவில்லை. வேறு திட்டங்களில் கூட 3 கிலோமீட்டருக்காகத்தான் ஒரு கொங்கிரீட் பாதை போடப்பட்டிருக்கிறது. அந்த பாதை மிகுதி 14 கிலோமீட்டர்ல 3 என்றால் இன்னும் 11 கிலோமீட்டருக்கு எந்த நிதி வளமும் இல்லை. நான் சொல்லுவதில் தவறுகள் இருந்தால் நீங்கள் நெடுந்தீவு பிரதேச செயலாளர் சத்யசோதி அவர்களை தொலைபேசியிலே அழைத்து நீங்கள் கேட்டு பாருங்கள். இந்த விடயங்கள் உண்மையா, எம்பி போய் சொல்றாரா, இல்லை நீங்கள் சரியா சொல்றீங்களான்னு நீங்கள் கேளுங்கள். நான் அந்த அடிக்கடி நான் நெடுந்தீவுக்கு சென்று வருவோம் என்ற அடிப்படையிலும் அந்த அந்த தீவினுடைய குறைபாடு தொடர்பிலும் இந்த போக்குவரத்திலே ஒரு சீரான தன்மை வேணும். அங்கு அந்த மக்கள் நம்பக்கூடிய வகையில் கடல் போக்குவரத்தும் நில போக்குவரத்தும் அமைய வேண்டும் என்பதைத்தான் நான் வலியுறுத்துகிறேன்.
මම ගරු මන්ත්‍රීතුමා බොරු කියන බවක් කිසිසේ සඳහන් කරේ නැහැ. මම ඔබතුමා කියන ටික පිළිගන්නවා. මොකද අපි මේ දුර ඉඳන් දෙන ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව තමයි පිළිතුරු දෙන්න තියෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබතුමාටත් අපි යාපනයේ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවට පැමිණෙන අවස්ථාවේ අවශ්‍යම ඔබතුමාත් එක්ක ඩෙල් දූපතට යන්න මම එන්නම්. ඊළඟට අපි කතා කරන්නම් මේකේ ගමන් වාර සංඛ්‍යාව 4-6 කරන්න පුළුවන්ද කියලා ඉක්මනින් මම සාකච්ඡා කරලා දැනුම් දෙන්න.
හොඳයි. ප්‍රශ්න අංක 2 ගරු දෑසිරි ජයසේකර මහත්තයා.
ඔරු 1 මිනිත්.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න 2ට අවස්ථාව දීලා ඉවරයි ඔබතුමාට.
1 මිනිත්.
හොඳයි.
පැහැදිලි කරගනිමු.
ප්ලීස් 1 මිනිත්.
පැහැදිලි කරගනිමු.
කියන්න ගරු සී දැනුම් මහත්තයා. ඉතම
නිගල් නෙඩුන්දීවයි පාර්වයට වරුගරේ என்பது முதல் முக்கியமானது. நீங்கள் நெடுந்தீவை பார்வையிட்டு அதனுடைய போக்குவரத்து நீங்கள் வள்ளத்தில், சாதாரணமாக நீங்கள் நேவியினுடைய வள்ளத்தில் போவாதீர்கள், மக்களோடு சேர்ந்து அந்த சங்கத்தின் திறந்த வள்ளத்தில் பயணம் செய்யுங்கள். அதனூடாக நீங்கள் நெடுந்தீவில் உள்ள மக்கள் படுகிற துன்பங்களையும் அங்கு சென்று வருகிற உத்தியோகத்தர்கள் சென்று வருகிற துயரங்களையும் நீங்கள் அறியலாம். உள்ளூருக்கும் நீங்கள் ஓட்டோவிலோ அல்லது அங்கிருக்கிற லேண்ட் மாஸ்டரில் போய் வந்தால்தான் நான் நினைக்கிறேன் இந்த நாட்டின் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் 2010ஆம் ஆண்டில் லேண்ட் மாஸ்டரில் தான் அங்கு பயணம் செய்திருந்தார். அவை நீங்கள் அதை கொஞ்சம் கருத்தில் எடுக்குமாறு
கேட்டுக்கொள்கிறேன்.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය අරගලකාරී සමයේදී යුද්ධය පැවතුන කාලේ අවුරුදු 30ක් මේ මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වෙලා A9 මාර්ගයවත් තිබුණේ නැහැ. දුම්රිය මාර්ග තිබුණෙත් නැහැ. ඔව්, උතුරු වසන්තය සහ නැගෙනහිර උදානයේ යටතේ අපේ ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් අනිකුත් මූල්‍ය ආයතන වලින් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මුදලක් ලබාගෙන තියෙනවා ඒ ප්‍රදේශවල මම්මාවත් හදන්න. ඉතින් ওই තියෙන අඩුපාඩුත් අපි අනෙක් ප්‍රදේශවල වගේම
හදාගන්න වැඩ කරමු.
හොඳයි බොහොම සිතු. ගරු දයසිරි ජයසේකරමත ප්‍රශ්න අංක දෙක අහනවාද?
ගරු නියෝජක අධ්‍යක්ෂතුමනි අහනවා.
කුසි කර්මහා වැළලි කර්මාන්ත මහත්මයා.
ගරු නියෝජක තානායකතුමනි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් වර්ෂය 2016 මහකන්නේ වී නිෂ්පාදනය දෙලක්ෂ අනූදාස් තමයි 29,00,000 2,693 2017 වර්ෂයේ මහකන්නේ මං කියාගෙන යන්නේ ඒ කියන්නේ මේක වෙන වෙනම මං කියන්නේ එකතුෙන් කියන්නම් 2016 44,20,085 2017 23,83,153 2018 39,29,831 2019 45,92,236 2020 51,20,924 දෙවැනි කොටසට පිළිතුර එක් එක් වර්ෂය සඳහා 90 වෙන්වෙන් වශයෙන් කියලා දාලා තියෙනවා. මේකෙත් 2018 වර්ෂයේ 326,909 2019 වර්ෂයේ 307,305 2020 වර්ෂයේ 317,510 මේ ටොන් ඒ කියන්නේ වී සඳහා පොහොර ආනයනය කළ ප්‍රමාණය පළවෙනි පොහොර ආනයනය කර ප්‍රමාණය තමයි මේ ටොන් වශයෙන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ 2016-17 වර්ෂය තුළ පොහොර සහනාධාර වෙනුවට වී ගොවීන් වෙත මුදල් ප්‍රමාණයක් ලබා දී අතර එෙහිදී ගොවීන් වී සඳහා අවශ්‍ය පොහොර විවෘත වෙළඳ පොළ ඇති පෞද්ගලික රාජ්‍ය සමාගම් වලින් මිලදී ගන්නා ලද බැවින් නිශ්චිත වශයෙන් වී සඳහා පොහොර නිකුත් වීම නිවැරදිව හඳුනා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බැවින් මේ 2016-17 වර්ෂයේ කියන විදියක් නැහැ, සල්ලි දීලා තියෙන්නේ. මුදල් මේ වශයෙන් ගත්තොත් 2018 වර්ෂයේ මිලියන 18,927 ආසන්න වශයෙන් මේ ඊළඟට 2019 මිලියන 19,224 2020 වර්ෂයේ මිලියන 17,855 එකතුව මිලියන 56,743 ඒකේ තුන්වෙනි කොටසට පිළිතුර මේක දිගටම තියෙන ගොඩාක් සංඛ්‍යාලේඛන වලින් කියන්න ඕනද නැත්නම් එකතුවම කියන්නම්. 2016 වර්ෂයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 11,41,323 2017 වර්ෂයේ එකතුව 791,679 2018 වර්ෂයේ 1,40,954 2019 වර්ෂයේ 11,16,900,933 2020 වර්ෂයේ 12,08,454 කාමනික පොහොර හඳුන්වා දෙන වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික වී අස්වැන්න පිළිතුර එක් එක් වර්ෂය අනුව 2021-22 මහකන්නය කන්නේ අනුව බී මෙට්‍රික් ටොන් ප්‍රමාණය 19,31,230 යල කන්නේ 14,61,675 එකතුව 2021-22 මහකන්නේ 33,92,905 යල කන්නේ මහකන්නේ එකතුව 2021-22-23 මහසා යල එකතුව 44,95,229 මෙම කාල පරිච්ඡේදය තුළ කාමනික පොහොර ආනයනය කිරීම සඳහා වැය කරන ලද මුදල පිළිතුර මිලියන 5,025.18 ඊළඟට ඒකට තියෙන Windows Win That Group Company Limited වෙතින් කාබනික පොහොර ආනයනය කර සපයා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබූ අතර එම පොහොර තොගේ ශාක ව්‍යාධි ජනකයන් ඇති බව හඳුනා ගැනීම හේතුවෙන් එම පොහොර තොගේට ශාකානයන බලපත්‍රය නිකුත් නොකිරීම නිසා මෙරටට ආනයනය කර නොමැති නමුත් ඒ සඳහා පොහොර තොගේ වටිනාකමින් 75%ක් ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක් අදාළ චීන සමාගමට ගෙවීමට කටයුතු කර ඇත. තුන්වෙනි කොටසට පිළිතුර ඒත් එකතුව 2016 44,24,285 වෙනස ප්‍රතිශතයක් ලෙස 83%. 2017 වර්ෂයේ 23,83,153 වෙනස 42% ප්ලස්. 2018 39,29,831 ඍණ 14. 2019 45,92,236 ඍණ 26. 2020 51,20,924 ඍණ 34. 2021 51,49,880 ඍණ 34. 2016 21 සාමාන්‍ය 42,66,018 ඍණ 20. ඊළඟට හතරවෙනි කොටසට පිළිතුරු රසායනික බෝර තහනම් කිරීමට පෙර පසු වී අස්වැන් නිෂ්පාදනය සඳහා යොදාගන්න ලද බිම් ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම කියන එකට පිළිතුර 2016 වර්ෂයේ 11,41,323 වෙනස ප්‍රතිශතයක් ලෙස 10%. 2017 වර්ෂයේ 791,679 වෙනස 59%. 2018 10,40,954 21%. 2019 11,16,933 13%. 2020 12,08,454 14%. 2021 12,72,32 31%. 2016 සිට 21 දක්වා සාමාන්‍ය 10,95,229 15%. වී නිෂ්පාදනයේ දිරිගැන්වීම සඳහා පසුගිය කාලයේ ගත්තු මේ ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමා අහලා තියෙනවා. ඒකට පිළිතුර 1/2023-24 කන්නේදී වීගව්‍යාට හිමි දිවයිනේ කවර හෝ ප්‍රදේශයක පීටි වීවගා කරන කුඹුරු හෙක්ටයාර එකක් සඳහා රුපියල් 15,000 බැගින් හා හෙක්ටයාර දෙකක් දක්වා රුපියල් 30,000ක උපරිම මුදලක් එක් ගොවියෙකුට පොහොර ලබා ගැනීම සඳහා මූල්‍ය සහන ආධාරයක් ලෙස ගොවින්ගේ බැංකු ගෙනුම් වෙත දැර කිරීමට කටයුතු කරමින් සිටිනු ලැබේ. 2023-24 මහකන්නය සඳහා පැරෂුට් තැටි බෙදා හැරීමේ වැඩසටහන මේ වෙන විට ක්‍රියාත්මකයි. පැරෂුට් තැටි 132ක් මේ වෙන විට බෙදා හරිමින් තිබෙනවා. තුන්වෙනි කොටස අස්වනු වැඩි කිරීම සඳහා දැනට පවතින සුළුවාරි මාර්ග පද්ධති එනම් වැව්හා ඇල මාර්ග කෘෂි මාර්ග 3049 ප්‍රමාණයක් අලුත් වැඩියා කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂි වන්දන සංවිධානය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිසුම අනුව යූරියා පොහොර එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ නිර්දේශ මත තෝරාගත් සුළු පරිමාණ ගොවීන් වී ගොවීන් වෙත ලබා දීලා තියෙන විශාල ප්‍රමාණයක්. ඊට අමතරව TSP නොමිලේ සියලුම ගොවි මහතුන්ට මේ පසුගිය කන්නේ කුඩා සහ මහ පරිමාණයේ කියන සියලුම දෙනාට නොමිලේම ලබා දීලා තියෙනවා. ඊළඟ එක වැඩි අස්වන ලබා දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම තවදුරටත් ක්‍රියාත්මක කිරීම. 2019 වර්ෂයෙන් පසු හඳුන්වා දුන් වී ප්‍රභේද BG 409, BW 312, BG 372, AT 313, BG 314, LD 376, BG 376, AT 378 හා BG 381. මින් පෙර හඳුන්වා දී තිබූ ඒකාබද්ධ ඊළඟ එක පලිබෝධ පාලනය වල් පාලනය සඳහා නව තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීම. අටවැනි එක කාර්යක්ෂම ජල කළමනාකරණ සඳහා ඒකාන්තර තෙක් හා වියලි ක්‍රමය. 9 වීවගාවේ අස්වනු ඵලදායිතාවය ඉහළ නැම්වීම සඳහා හඳුන්වා දී ඇති යාය පැකේජය සඳහා දිස්ත්‍රික්කයේ 9ක් තුළ ආදර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 10 ගුණාත්මක බිත්තර වී භාවිතයේ ප්‍රවර්ධනය. 5 පෝෂණක තත්ත්වය වැඩි දියුණු කිරීමට වැඩසටහන් හඳුන්වා දීම. 5 පරීක්ෂා කිරීම සිදු කර ඒ අනුව පොහොරය දීම ප්‍රවර්ධනය. නයිට්‍රජන් පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා පත්‍ර වර්ණ දර්ශකයේ හඳුන්වා දීම. පොහොර භාවිතය ඇතුළු වීවගාවට අවශ්‍ය සියලු අංශ වලට අදාළව පරීක්ෂණ කටයුතු සිදු කිරීම සහ ඉන්ධන නොමිලේ බෙදා හැරීමත් මේකට අදාළ වෙනවා. පසුගිය කන්නේ අපි ඉඳන් නොමිලේ ලබා දීම කරා චීන රජයෙන් ලැබුණු අපිට පරිත්‍යාගය ඒ වගේම පරේෂණ ප්‍රතිඵල ව්‍යාප්ති නිලධාරීන් හා ගොවීන් වෙත ව්‍යාප්ත කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම ගොවීන් සඳහා ශ්‍රේෂ්ඨ පුහුණු වැඩසටහන් සිදු කිරීම ඊළඟට රූපවාහිනී නාලිකා ටික තියෙනවා සාදීන් රූපවාහිනී ජාතික රූපවාහිනී දෙරණ හරිත ටීවී එක වැනි රූපවාහිනී නාලිකා සහ රංගිරි දඹුලු කඳුරට සේවය ස්වදේශීය සේවය වැනි ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහන් සහ පුවත්පත් මගින් ගොවි ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම ඈ පිළිතුර අදාළ නොවේ
ගරු නියෝජක තනායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා දැන් ඔබතුමාට තේරෙනවා ඇති මං හිතන්නේ මේක හොඳට කියවපුවාම මේ රටේ 2016 17 18 19 20 පීඅස්එන්නත් බිම් වගා කර බිම් ප්‍රමාණයත් එක්ක ගත්තම 2020 21 22 වෙනකොට සම්පූර්ණයෙන් ඒක කඩාවැටලා තියෙන තත්ත්වය ඔබතුමාට පේනවා මේ කාබනික පොහොර හඳුන්ලා දීමේ ක්‍රියාවලියත් එක්ක හැබැයි ඒකත් එක්ක මම කියන්න කැමති කරු ඇමතුමා දැන් මේ 6.7 මිලියන ඩොලර් මිලියන 6.7 ගිව්වයි කියලා ඔබතුමා කියලා තියෙනවා. ඇත්තටම මේක පැහැදිලිව ඔබතුමා කිව්වා මේකට අවශ්‍ය කරන ඒ නිර්දේශය නොමැති වීම නිසා මේ පොහොර නැව අපේ අසූචි පොහොර කියලා කියන්නක් ඇතයි ඒක. නමුත් මේ ඒක ආපහු හරවලා යවුවා ඒ නිසා ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඔබතුමාගේම උත්තරේ තියෙනවා මේ පොහොර නැවට අදාළ වන නිවැරදි ඒ සංගරක තිබුණ නැති නිසා තමයි මේක ඇරිය කියලා. එතකොට එහෙම තියෙද්දිත් ඇයි මේ සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න සිද්ධ වුණේ? ඔබතුමා මේ ගැන ඔබතුමා මේ වෙලාව හිටියේ නෑ. නමුත් මම කියන්නේ මේ ගැන ඔබතුමා යම් පරීක්ෂණයක් කරලා තියෙනවද? කවුද ඒකට අදාළ වැඩිකරුවන් කියලා හොයාගන්න පුළුවන්ද? නැත්නම් ඇයි මෙහෙම බඩු ටිකත් ලංකාවට එන්නේ නැතුව පෝරණාවක් ආපහු හරවලා යවනකොට ඔබතුමා කියන විදිහටම ඒ අවශ්‍ය කරන සංගරක තිබුණ නැහැයි කියලා අමාත්‍යංශයෙන් කියනවනේ මේක ඇයි මේකට සල්ලි කිව්වේ කියලා ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න බැරිද මේක
මන්දව මේ පාර්ලිමේන්තුවේම අවස්ථා ගණනාවකදී විපක්ෂ නායකමත් කරුණු ඉදිරිපත් කරා සියලුම මහජන නියෝජිතයන් කරුණු ඉදිරිපත් කරා මේ පිළිබඳව චෝදනාවක් විදිහටත් ඉදිරිපත් වුණා මේ පිළිබඳව සම්පූර්ණ සාදීන පරීක්ෂණයක් කිරීම සඳහා විනිශ්චයකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අපි ඇත්තටම ගිය සතියේ වෙනකොට අපිට නම් ඔක්කොම ඇවිල්ලා තිබුණා. නමුත් තව සතියක් පරක් වුණේ එක ඒ පත් කරන්න ඉඳපු නිලධාරියෙකුට තව කාලය ඉල්ලලා තිබුණා. කෙසේ වෙතත් මම හිතනවා අද දවසේ මේ පත්වීම කරන්න නැති කියලා මම හිතනවා. මම ඊයේත් උපදෙස් ලබා දුන්න අපේ උපදේශකකාරක සභාව අවසානයේ අපේ ලේකම්වරයාට අද වෙනකොට මේ පත්වීම ඉතිරිපත් වීමත් ලබා දීලා මේ කටයුතු සිදු කරන්න කියලා ස්වාධීන පරීක්ෂණයක් විනිශ්චයකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කරගත්තු සියලු අංශ නියෝජනය කරන කමිටුවක් මගින් සිදු කරනවා. ඒ අනුව ලබා දෙන තොරතුරු අනුව ඉදිරි ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙන්න අපි කටයුතු කරනවා.
ඔව් කිරියලම තමයි
මේ සිද්ධිය වෙලා අවුරුදු එකහමාරකට වැඩි අවුරුදු එකහමාරක් විතරේ නෝ. එතකොට අපේ මහින්ද අමරීර ඇමතිතුමා ඇමතිකම් භාරගත්තාට පස්සේ එතුමා පැහැදිලි ප්‍රකාශයක් කෙරුවා මේ සිද්ධියට සම්බන්ධ අය ගැන හොයලා දැනුවත් දෙනවා කියලා. එතකොට එහෙම වුණේ නැහැ. ඔඩිටර් ජෙනරල් මේක සම්බන්ධයෙන් වාර්තාවක් දීලා කෝප් එකට ඇරලා තියෙනවා අවුරුද්දකට කලින් ගියවුද්ද සැප්තැම්බර් මාසේ. කෝප් එකට ඇරගෙන ඒක ලාච්චුවේ දාලා වහලා තියෙනවා. එතන ඉතින් මේ විදිහට මුදල් ආස්ති කරන උනා මේ විදිහට මේ විදේශ විනිමය නැති අවස්ථාවක කෝප් එකට ඇරලා අවුරුද්දකට වැඩි ඇයි එතන පරීක්ෂණයක් කරන්න? අනිත් එක විනිශ්චයකාරවරු දාන්න ඕනේ නැහැනේ අපිට. ඊට අහන්න ඕනේ ඊටවත් විනිශ්චයකාරවරෙක් දාලා කියයි මේ ඇමතිවරු දෙන්නට වකීවන් නැහැ කියලා. මේක CID එකක් තියෙනවා, පොලිසියක් තියෙනවා, එයාට මේක බාර දෙන්න ඕන. මේ හදන්නේ විනිශ්චයකාරවරු පත් කළා ඇමතිවරුගේ වැරද්දක් වෙලා නැහැ කියලා තීන්දුව ගන්න. මේක තමයි ඇත්ත කතාව.
හොඳයි කරමන්තුමා. ඔව් ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
දැන් ඇත්තටම මෙතුමා කිව්වා වගේ දැන් කෝප් කමිටුවක් නැහැ. අපේ සභානායකතුමා කෝප් එකක් නැහැ. සභාපතිත් නැහැ. අපි කැඳවන්නෙත් නැහැ. පොර තියා තියෙන ඔක්කොම ගනුදෙනුත් යට යනවා. ඉතින් ඔබතුමාලා කරුණාකරලා මේක ඉවර කරන්න මේ පොර එක හරි මොක් හරි කරන්න. එතකොට මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමාට මම කියන්න කැමති 2022 නාඩු වී කිලෝ එකක් රුපියල් 120 තිබුණා. දැන් අද බලන්න 2023 රුපියල් 95යි දැන් ගන්නෙ. දැන් ඔබතුමාලා මේ මේ රටේ ගොවියෝ අති විශාල අමාරුවක ජීවත් වෙන්නේ. මොකද හේතුව ඔවුන්ටත් මේ මේ උද්දමනය ඉතාම දරුණු විදිහට බලපාන. හැබැයි වීමිලට උද්දමනය බලපාලා නැහැ. ඉතින් ඒ නිසා මොකද්ද මේ වැඩපිළිවෙල ඔබතුමාලා ඒ තරම් අසරණලා ඉන්නේ ගොවීන් රුපියල් 120 2022 තිබිච්ච නාඩු වීකලයක රුපියල් 120 ගත් එක අද රුපියල් 95යි. ඔබතුමාට උත්සාහය දරනවා මේක මිලදී ගන්න. නමුත් ඒක කරන්න පුළුවන් තරම් මුදලක් ඔබතුමාලාට නැහැ. ඒ නිසා මොකද්ද මේ වැඩපිළිවෙල මේකෙන් වෙන්නේ තවත් අපේ වීගොවිය නන්නත්තරන තැනට පත් වෙලා තියෙන්නේ. දුප්පත්කමේ පතුලට වැටලා විතරක් නෙවෙයි විකුණ ගන්න බැරිව ඒක ඒගොල්ල විශාල අවුලක ඉන්නේ. ඉතින් ඒකට ආණ්ඩුව විදිහට මොකද්ද ඔබතුමාලාගේ වැඩපිළිවෙල කියලා අහන්න කැමතියි.
දැන් මේ පළවෙනි එක තමයි මේ චීන පොහොර නැව සම්බන්ධව මේ වන විටත් CID එක වෙනම පරීක්ෂණයක් මා දන්නා පරිදි සිද්ධ වෙනවා. ඒකට පැමිණිල්ලක් ගිහිල්ලා තියෙනවා. ඊට අතිරේකව අල්ලස් කොමිසමෙනුත් මේ පිළිබඳව පරීක්ෂණ සිද්ධ වෙනවා. ඊට අතිරේකව තමයි අපි මේ පාර්ලිමේන්තුවේදී මම ඔබතුමාලා ඒ වෙලාවේ විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. මොකද මේ මට පුළුවන් කමක් නැහැ අපේ නිල දාන්නාලා මම වඩාත් විනිවිදභාවයෙන් පේන්න ඕන නිසා තමයි අධිකරණ ඇමතුමාට ලිඛිතව ඉල්ලීමක් කරා මට මේ සඳහා විනිශ්චයකාරවරයෙක් නම් කළේ වන්නේ ගෙලතුමා විනිශ්චයකාරවරුන්ගේ ලයිස්තුවක් එබල තියෙනවා මේ අපි කිව්ව සාදීනව කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතෙන ඒ අනුව මගේ මතක හැටියට දැන් මාස එකමාරක් විතර වෙනවා ඇවිල්ලා කාලය ඊට පස්ව අනිත් නිලධාරීන් පත් කරගන්න ගියාම අපි ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් ඇතුළුවේ සියලු අංශවලින් සාදීනමයි යයි විශ්වාස කරන නිලධාරීන් කණ්ඩායමක් තමයි පත් කරන්න යන්නේ. කිසිම ආකාරයක මේ පක්ෂපාතී තීන්දුවක් ගන්න නේ මටත් ඕන. මෙතන වැරද්දක් වෙලා තියෙනවා අපිට හංගන්න උවමනාවක් නැහැ. ඒ දඬුවම් දෙන්න තියෙනවා නම් අපි ඒක ලබා දෙනවා. ඉතින් අපිට ලැබුණු කෝප වාර්තාවක් මෙතන ලැබිලත් නැහැ. අවසාන නියෝගයක් අපිට ලැබිලා නැහැ. ඒ අනුව තමයි ඉතින් එතුමා කතා
Don't mislead the house. මේ ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසේ තමයි කෝප් එකට ඔඩිටර් ජෙනරල් වාර්තාව ගියේ. මම මේක පිටිපස්සේ හිටිය ටිකක් කල් බලාගෙන අපේ විපක්ෂ නායකතුමත් හිටියා. එදා ඉඳලා ඒක ලාච්චු උඩ දාලා වහලා. ඒක ගන්න අනවශ්‍ය දේවල් ගන්නවා.
හොඳයි. ගරු අන්ත
ඔබතුමා ඔබතුමා ඇමතිවරේ කොහේ? මෙහෙම පාර්ලිමේන්තුවේ නොමගරින්න එපා.
ගරු ඇමතුමා උත්තර දෙන්න
මේ. ඇමතුමා එතුමා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතා කරන්නේ? එතුමා කියන්නේ වෙන දෙයක්. මම කියා මම දෙන උත්තරේ මට උත්තරයක් දෙන්න අරින්නකෝ.
ගරු ඇමතුමා කියන්නේ.
නෑ නෑ. නෑ මේ සිද්ධිය මම ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මට මේක වහගන්න කිසිම උමනාවක් නෑ. මම කියන්න යන්නේ මේ මෙතුමා කියන කතන්දරේ වෙන කෝප් එකේ වාර්තාවක් මට දීලා නෑ. නියෝගයක් දීලා නෑ. අපේ අමාත්‍යාංශයේ ලාච්චු වල තියා ගන්නව නම් මට කරන්න දෙයක් නෑ. ඒක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙහෙම නියෝගයක් දීලා නෑ කෝප් එකෙන් අපිට මේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. කිසිදු වාර්තාවක් මේ වන විට ලැබිලා නැහැ. ඒක මං කියනවා මට අද වෙනකම් වාර්තාවක් ලැබිලා නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී ඉදිරිපත් වෙච්ච කරුණු අනුව තමයි මම තීන්දු කරේ මේ සඳහා ස්වාධීන කමිටුවක් පත් කරන්න ඕන කියලා. ඒ අනුව මම කිව්ව පත් කරන කමිටුව පිළිබඳවත් මාස එකමාරකට ඉස්සෙල්ලා කිව්වා. මේක මේ හංග ගන්න දෙයක් නෙවෙයි. විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නෙකට මම උත්තර දුන්නා මේ විදියයි කරන්න යන්නේ කියලා. ඔබතුමා දැන් කියන්න එපා මේක හරියන්නේ නැහැ
කියලා.
එමනම් ඔබතුමා කියන්න කරන්න ඕන දේ. නැත්තම් දැන් අද දවසේ ඇතුළත ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ කමිටුව පත් කරන්න එපා නම් මම ඒක නවත්තන්නම්. මොකද මෙතන දැම්මම ප්‍රතිඵලය කියලා ඉවර වෙනව නම් අපිට වැඩක් නැහැ මේ කමිටුව පත් කළා.
හොඳයි. හොඳයි.
මේක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන විපක්ෂ නායකතුමත් කිව්වා මේ මන්ත්‍රීවරුත් කිව්වා මේ වගේ මේකට පරීක්ෂණයක් තියන්න කියලා. මම ඒ වෙලාවෙ කිව්වා මෙන්න මේ විදිය කමිටුවක් පත් කරන්න මම අදහස් කරනවා කියලා. ඒ වෙලාවෙ එක්කෙනෙක්වත් ඒකට විරුද්ධ වුණේ නැහැ. දැන් ඔබතුමා අද කියනවා නම් මේ විනිශ්චයකාරවරයෙක්ගෙන් ප්‍රධානත්වයෙන් පිළිවෙන කමිටුව නවත්තන්න කියලා. මම ඒක නවත්තන්නම්. මොකද මටත් මේ කුණු කොට බාර ගන්න ඕනේ නැහැ. මේක මගේ කාලේ වෙච්ච දෙයක් නෙමෙයි.
ඔව් කිරියල් මන්තෝ අවසන් කරන්න මේ
ප්‍රශ්නේ
විස්ස ගිහිලා තියෙනවා.
ඔඩිටර් ජෙනරල් මරයා වාර්තාවක් ඉදිරිපත් කරනවාම මුදල් වංචාවක් වෙලා තියෙනවා කියලා ඒ හැම එකටම විනිශ්චයකාර රූපත් කරනවද? ඒ හැම එකටම විනිශ්චයකාර රූපත් කරනවද? ඒක මේ යට ගන්න හදන්නේ. අපි දැන් ඔන්න විනිශ්චයකාර රූපත් කරන්න හැදී.
ගරු නියෝජ්‍ය කතා නායකතුමනි මං කැමති විපක්ෂ නායකතුමාගෙන්ම අදහස ගන්න. මං ඔබතුමා කියන්න මේ කමිටුව මං ඔබතුමාගේ මේ ඉදිරිපත් කිරීම
මං කියන්න කැමතියි මේ ඔබතුමාලා අද මේ පාර්ලිමේන්තුව කිව්වොත් මේ කමිටුව මං පත් කරන්න මං දැන්ටමත් ඊයේමත් උපදෙසක් දුන්නා. මම හිතන්නේ අද දවසේ ඇතුළත ඒ පත් කිරීම සිද්ධ වෙනවා. ඒ ගැන ඒක අවශ්‍යතාවයක් නැත්තම් මං එතනින් නතර වෙන්න. ඒ නිසා මේ කමිටුව පත් කරන්නේ මේ පොඩයින මේ කමිටුව පත් කරන්නේ අපි මේ පොහොර නැව සම්බන්ධව යම් මංචාවක් සිද්ධ වුණාද අක්‍රමිකතාවයක් සිද්ධ වුණාද ඒ පිළිබඳව සොයා බලන්නත් නැවත ඒ වගේම මේ සඳහා දඬුවමක් නියම කරන්න ඕන නම් ඒ දඬුවම් නියම කරන්න ඕන කාටද කියන එක පිළිබඳවත් තීන්දුවක් ලබා දෙන්න කියලා තමයි කමිටුව පත් කරන්න සූදානම්
ඉන්නේ. විපක්ෂණකට ඔව්
මගේ නම සඳහන් කරා. ඇත්තටම අමතුමා කනගාටුයි. අපි දන්න ඔබතුමාගේ කාලවක් වහනු වෙන්නේ නෙමෙයි මේක සිද්ධ වුණේ. ඒක විතරක් මම පිළිගන්නවා. හැබැයි ඔය හැමදාම ඔබතුමා දෙන උත්තරේ තමයි ස්වාධීන කමිටුවක් පත් කරනවා, හිටපු අධිකරණ විනිසුරුවෙක් පත් කරනවා, මේක මේ විනිවිද භාවයෙන් යුක්තව කරනවා, අධිකරණ ඇමතුමාට ලියලා තියෙන්නේ, එහෙමත් නැත්නම් තවත් ඇමතිවරුන්ට ලියලා තියෙන්නේ. ඉතින් ඒ උත්තරේ පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තිබෙනවා. මම පිළිගන්නවා ඔබතුමා නෙවෙයි ඒ කාලේ කෘෂිකර්ම ඇමති කියන එක. ඒක විතරයි පිළිගන්නේ. හැබැයි අපිට ඒ වගේම පිළිගන්න සිද්ධ වෙනවා ඔබතුමා මේ ක්‍රියාදාමය පිළිබඳව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අලස මන්දගාමී ඉදිගමනින් ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරලා තියෙන කියන එක කනගාටුවෙන් හෝ කියන සිද්ධ වෙනවා. මන් දන්නේ ඔබතුමා මන් දන්නේ මං හිතනවා එහෙම නෙවෙයි කියලා කාවරි බේරන්න හදනවද කියලා මන් දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසාම ඔබතුමා කරුණා කරලා නෑ පොඩින්නකෝ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව කෝප් එකට ගිහිල්ලා තිබෙන මොහොතක කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නෑ. ඔබතුමාට පුළුවන් ඇක්ෂන් එකක් ගන්න.
අනුර දිසානායකතුමාගේ ප්‍රශ්නේ කෙටියෙන් කියලා මේක
නියෝජක කතානායක නියෝජකතුමනි පොඩි පොඩි ඒ ගැන ප්‍රශ්න දැන් ගරු ඇමතුමා දැන් ඔබතුමා නෙවෙයි තමයි ඒ වෙලාවේ අමාත්‍යවරයා එක හරි. හැබැයි දැන් මෙතන පොහොර නැවක් ඇවිල්ලා තියෙනවා. පොහොර අපි ගොඩ බෑවේ නැහැ. එකන ගබඩාවකට ආණ්ඩුවේ ගබඩාවකට කිසිදු පොහොර ඇටයක් ආවේ නැහැ. ආවේ නැනේ. කිලෝ එකක්වත් ආවේ නැහැ. පොහොර නැව කොහෙ ගියාද දන්නෙත් නැහැ. හැබැයි බහණ්ඩ අගාරෙන් ඩොලර් මිලියන 6.3ක් ගෙවලා තියෙනවා. 6.7ක්. මරයි. හරි. ඩොලර් මිලියන 6.7ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපිට කිසිවක් නොලැබී අපි මුදලක් ගෙවලා තිබෙනවා. ඒතර මේක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතු පිටම පේනවා කිසිම බහණ්ඩයක් රටට ලැබෙන්නේ නැතුව බහණ්ඩාගාරයේ තියෙන ධනෙ වියදම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේක ලොකු අංගු ගහන පරීක්ෂණයක් නෑ. ඊට පස්සේ පරීක්ෂණේ තියෙන කවුද වග කියන්න ඕන කියලා. ඔබතුමා බැලුවොත් විගණන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ තිබෙන වාර්තාවේ වග කීවේ යුත්තේ කවුද කියන එක පිළිබඳ සඳහන් කොට තිබෙනවා. ඔබතුමා අතිරේක වශයෙන් ඔබතුමාගේ අවධානය සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට අපි විරෝධයක් නෑ. ඔබතුමාගේ අතිරේක අවබෝධයට. හැබැයි දැනට තිබෙන මතු පිට පෙනුණු කරුණු විගණන වාර්තාවත් අනුව ඇතිතරම් අවබෝධය තිබෙනවා මේකට ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. අන්න ඒ පිළිබඳව තමයි ඔබතුමා අවධානය යොමු කරන්න ඕන කියන එක තමයි මගේ අදහස.
ගරු ඇමතුමා. ඔව්. සමෙන් දේශනාත්තුමා
දිගින් දිගටම දැන් මේ කෝපේ ගැන කතා කරා. කෝපේ සමාජිකයෙක් හැටියට ඇත්තනම අපි නෙවෙයි මේකට ඉදිරිපත් කරන්න ඕනේ විගණන වාර්තාව. සභාපතිවරයා දැන් සභාපතිවරයා කරපු අකටයුත්ත නිසා අර ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් මණ්ඩලය ගෙනල්ලා කරපු අකටයුත්ත නිසා තමයි එතුමා අයින් කරලා දැන් මේක අක්‍රිය වෙලා තියෙන්නේ. මේක සක්‍රිය කරවන්න මේ වගේ වංචා දූෂණ ගොඩක් තියෙනවා එලි කරන්න
කරුණා. ගරු ඇමතුමා උත්තර දීලා අවසන් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කෝප් කමිටුව නම් කළා නැහැ මේ එහෙම කවුද පුද්ගලයෝ කියලා නිවැරදිව. මගේ මතකයේ හැටියට මම ඒක කියන්න ඕනේ. මට දැන් මේ කෝප් කමිටු ඒ වගේම නිලධාරීන් කීප දෙනෙක් ගැන තමයි සඳහන් කළ තියෙන්නේ. ඒ නිලධාරීන් කීප දෙනෙක් මේකට වග කියන්න ඕනේ කියන එක තියෙනවා. නමුත් ඈ නේද මට මේ නිලධාරීන්ට පොඩකින මට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාත්මක කිරීමේ බලයක් නැහැ. මොකද මේ නිලධාරීන් දැන් ඉන්නේ අපේ අමාත්‍යාංශයේ නෙමෙයි. මේ සඳහන් නිලධාරින් ඉන්නේ දැන් අපේ අමාත්‍යාංශයේ නෙවෙයි. අපිට පුළුවන් ඕනනම් ඒ නිලධාරින්ගේ නාමලිය කෙනෙක් මෙතනට ඉදිරිපත් කරන්න. මට ඒක ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට මම හෙට දවසේම
එතන
දීපු වාර්තාව ඉදිරිපත්
කරන්න. ක්‍රියාත්මක මේ ප්‍රශ්නෙට විනාඩි 25ක් ගිහිල්ලා තියෙනවා. ඔව් ක්‍රියාත්මක ඉතාමත් කෙටියෙන් කියන්න.
ඉන්න පොඩ විනාඩිය. මම කෝප වාර්තාව කීවා එක සැරයක් නෙවෙයි දහවතාවක් කීවා. ඒකේ නම් කළා තියෙනවා කවුද කියලා මේ වැරද්ද කෙරුවේ.
හොඳයි.
නම් කළා තියෙනවා. මම මෙතන කියන්න කැමති නෑ. නම් කළා තියෙනවා.
හොඳයි. ගරු ඇමතුමා උත්තර දීලා අවසන් කරන්න.
දැන් පැහැදිලි ඉන්නේ කෝප් වාර්තාවේ සඳහන් වෙලා නම් තියෙනවා නම් මට අමාත්‍යවරයෙක් විදියට කරන්න තියෙන දේ තමයි මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවනම් එයාට විරුද්ධව කටයුතු කිරීම. නමුත් මේ වෙලාවේ කවුරුවත් ඔය කියන කවුරුවත් දැන් අපේ අමාත්‍යාංශය තුල නැහැ. ඒතකොට මට බෑ වෙනත් අමාත්‍යාංශයක හෝ පෙන්ෂන් ගිහිපු නිලධාරියෙකුට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාවක් බලයක් මට නැහැ. ඔද ආණ්ඩුවක් විදියට ඒක ගන්න ඕන තීන්දුවක් ඒක වෙනම තීන්දුවක් නමුත් මම ඒ නිසා තමයි මම මේ වඩාත් හොඳින් මේ නම් ටික එලිදරව් කරගෙන මේක ඉදිරිපත් කරන්න යන්නේ රජයට එතකොට යම් තීන්දුවක් ගන්න
විපක්ෂ නැගතුමා ඉතාමත් කෙටියෙන් කියන්න දැන්
ගරු කතානායකතුමනි ගරු අමාත්‍යතුමනි ඔබතුමා කියපු එක දෙයකට මට ඒක පිළිගන්න බෑ ඔබතුමාට කියන්න බෑ දැන් ඒක ඔබතුමාගේ වගකීම නෙවෙයි ඔබතුමා ළඟ ඒ නිලධාරීන් නැති නිසා මේක කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකීමක්. ඔබතුමා ඒ හොරකම නොකරන්න පුළුවන්. ඒ කියන්නේ කරේ නැහැ ඇත්තටම. ඔයා කරේ නැහැ හොරකම. ඔයා නෙවෙයි ඇමති. හැබැයි ඒකෙන් ඇමතුමා ඒකෙන් ඔබතුමාට ඔබතුමා සතු වගකීම බැහැර වෙන්නේ නැහැ. ආ මේක මගේ කාලේ නෙවෙයි සිද්ධ වුනේ. මේක කෘෂිකර්ම අමාත්‍යංශයටත් රජයටත් මුදල් අමාත්‍යංශයටත් රටටත් මේ රටේ ගොවි ජනතාවටත් ලක්ෂ 220ට උණු පාඩුවක්. ඉතින් ඒක හොයලා ඒකට නිවැරදි ක්‍රියාමාර්ගයක් ඔස්සේ නීතිමය ක්‍රියාදාමයක් කරලා මේකේ මේ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියට ඔබතුමා වග කියන්න ඕනේ.
හරි, බොහොම ස්තුතියි.
ඒ සඳහා තමයි ඔබතුමාම මේ පාර්ලිමේන්තුවේ කිව්ව කතාවට මගේ මතක ඇටියට මාසෙකමාරක් දෙයක් ඉස්සෙල්ලා ඔබතුමා අහුවම් මම කිව්වා මෙන්න මේ කාර්යය කරන්න යන්නේ විනිශ්චකාරවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා දඬුවම් හෝ නියම කිරීම පිළිබඳව තොරතුරක් ගැනීම සඳහා කටයුතු කරනවා කිව්වම ඔබතුමා ඒකට විරුද්ධ වුණේ නැහැ. මං කිව්වේ ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයට ලියලා තියෙන්නේ ඒක ආව විගස අවිපත් කිරීමට කටයුතු කරනවා කියලා. දැන් ඒ කාර්යයට ඔබතුමාලා විරුද්ධ නම් මට යෝජනා කරන්න මොකද්ද කරන්න පුළුවන් කාර්ය මගේ පැත්තෙන්?
විපක්ෂ නැගතුමා
තුමනි ඔබතුමා මේ වචන හර්මයක ඔබතුමා පැටලෙන්න එපා. මාස එකහමාරකට පෙර නෙවෙයි මේක මාස ගණනාවක් උනුල්ලේ. මං විතරක් නෙවෙයි, මම ඇතුළු අපි සියලු දෙනාම මේක මතු කරා. ඒක නිසා මේක මාස එකහමාරක ප්‍රශ්නයකට ලඟු කරන්න එපා. මේක මාස ගණනාවක් තිස්සේ අහන ප්‍රශ්නයක්. ඔබතුමාට
මේ ප්‍රශ්නේදී කොහොමද
බාලකිරි හැදිලා තියෙන්නේ?
ගත ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමා සභාවට දැනුම් දෙන්නකෝ.
නියෝජ්‍ය කතානායකතුමනි, මේ 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 මේක මේ මගේ කාලේ ඇතිවෙච්ච දෙයක්වත් නෙමෙයි කියන එක ඔබතුමාලා හොඳටම
දන්නවා.
මං කැමති මේ සඳහා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාලා මට ආද කර කියන්න මට කරන්න පුළුවන් යෝජනා මොකද්ද? කෘෂිකර්ම මාත්‍යවරයා විදියට මං ඒ ක්‍රියාත්මක කරන්න සූදානම්. කියන්නකෝ. විපක්ෂ නායකතුමා වගකීමෙන් කරන්න මට කරන්න පුළුවන් දේ ඔබතුමා අමාත්‍ය ධූරයක් දරපු කෙනෙක් අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරා. ඒ නිසා ඔබතුමා මේ අමාත්‍යවරයෙක්ගේ වගකීම දන්න කෙනෙක් විදියට කියන්න අමාත්‍යවරයා විදියට කරන්න පුළුවන්.
විනාඩි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ අද ලංකාවේ කෘෂිකාර්මික රටක්. එතකොට කෘෂිකර්මාන්තය කියන්නේ වැදගත් වැයශීර්ෂයක්. ඒ අවස්ථාවේ මටත් තියෙනවා විනාඩි 10ක් කතා කරන්න. අපිට තියෙන්නේ අවසානම කතාව. එතකොට ඒකෙන් විනාඩි 10ක් තියෙනකන් අඩු කරන්න නම් එපා මේ අනවශ්‍ය දේවල් කතා කරලා.
ගරු ඇමතුමා, ඔබතුමා මේ නම සඳහන් කරාට දැන් පිළිතුරු කීප සැරයක් දුන්නානේ ගරු ඇමතුමා. නැහැ ගරු මහින්දාමරවීර මැතිතුමා, ඔබතුමා අමාත්‍යාංශයේ මේ සම්බන්ධව ගත තීරණේ හෙට උදේ අමාත්‍යාංශ ප්‍රකාශනයට ඉදිරිපත්
කරනවා. මේ යෝජනාව තව ඒ තීන්දුව වෙනස් කරන්න යන්න මම මේ අහන්නේ මොකක් කර?
ඔව්, විපක්ෂ නායකතුමා. ඔව්.
ගරු කතානායකතුමනි, බොහොම පැහැදිලිව මෙතුමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. ඔබතුමාට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔඩිට් වාර්තාව බාර දීලා, මොකද ඔබතුමාගේ විශේෂ අනුකූල දෙයක් නිසා ඒ පිළිබඳව වහාම ක්‍රියාමාර්ග ගන්න සහ ඒ ඔඩිට් වාර්තාව කේන්ද්‍ර කරගෙන ඔබතුමාට අයිතියක් තියෙනවා ඍජුවම නීතිපතිවරයාට ලියලා මේක ගැන ගත යුතු පියවර පිළිබඳව බොහොම පැහැදිලි විස්තරයක් ලබා ගන්න සහ නීතිපතිවරයාට කියා සිටින්න පුළුවන් මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා. අනිත් එක ගරු කතානායකතුමනි,
මෙතනදී
කියුණා අද කෘෂිකර්මාන්ත වැයශීර්ෂයේ සාකච්ඡා වෙනවයි කියලා. අද කෘෂිකර්මාන්තේ නැහැ. මන් දන්නේ කොහෙද යන්නේ මල්ලේපොල් කතා කියන්නේ. අඟහරු ලෝකේ ඉඳලා කියන්නේ. හෙට තියෙන්නේ. ඉතින් ඒකවත් නොදන්න මන්ත්‍රීවරු මේ සභාවේ ඉන්න එක කණගාටුවට කාරණා.
කෘෂිකර්මේ නැතත් අද විවාදේ පැවත්වෙනවා. ඔව් ගරු ඇමතුමා අවසන් කරන්න ඔබතුමා පිළිතුරු
දෙන්න. කතානායකතුමනි විපක්ෂ නායකතුමා කියපු ආකාරයට අපි ක්‍රියාමාර්ග ගන්නම්.
හොඳයි.
බොහොම ඉතින් ඔබතුමා මාන සෑහීමකට පත් වෙනෝනේ.
හරි බොහොම ඉතින්
ඒ අනුව කටයුතු කරනවා.
හරි ප්‍රශ්න අංක 3 ගරු නිරසන් කරන්න
ඇමතුමා. මේ අපරාධ පරීක්ෂණ දෙපා
ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු වරාය ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා.
ඔව් ගරු ගුවන් සේවා අමාත්‍යතුමා. ගරු නිමා සිල්වාසෙල් ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායක තිබෙනි ගරු නිරෝෂන් පෙරා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර එක ඔව් දෙක ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකින් දෙදෙනෙකු තෝරාගෙන ඇත ආයෝජන මණ්ඩලය අනුමත කරන ලද ආලියාපදිංචි වූ කැනල් පුද්ගලික සමාගම දෙක ABCC ෆීනික්ස් ෂිපින් පුද්ගලික සමාගම එම ව්‍යවසායකයා තෝරාගෙන ලද ක්‍රමවේදය කවරේද විදේශ විනිමය අර්බුදයක් නිසා රටේ ඉන්ධන සැපීමේ අර්බුදයක් පැනගුණු අවස්ථාවේදී එම අර්බුදය ගුවන් යානා ඉන්ධන සැපීම සඳහාද බලපෑමක් ඇති කළේය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මගින් ඉන්ධන හා ගුවන් යානා ඉන්ධන සැපීමේ ක්‍රියාවලියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබූ ඒකාධිකාරී ඉවත් කරමින් මේ සඳහා ආයෝජනය කළ හැකි පෞද්ගලික ව්‍යවසායකයන්ටද අවස්ථාවක් සලසා යුතු බව තීරණය කළ අතර ඒ අනුව සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කරන ලදී. ශ්‍රී ලංකාවට ඉන්ධන හා ගුවන් යානා ඉන්ධන නෞකා මගින් ගෙන ආ යුතු අතර මෙසේ ගෙනු ලබන ඉන්ධන හා ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීම සඳහා කොළඹ වරායේ ප්‍රමාණවත් පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා ආයෝජනය කිරීම සූසු ආයෝජකයන් තෝරා ගැනීම සඳහා කොළඹ වරායේ හඳුනාගත් බිම් කොටස් 4ක් ලබා දීමට කොළඹ වරායේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදී. ඒ අනුව හඳුනාගත් වරාය ආසන්නයේ වරායට හිමි වූ ඉඩම් ප්‍රයෝගික කර ගනිමින් ඉන්ධන ගබඩාවන් තැනීම හා පවත්වා ගැනීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින්ට පුවත් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම මගින් ආරාධනය කරන ලදී. එකී පුවත්පත් දැන්වීම වලට ලැබුණු ප්‍රතිචාරයන් ලෙස පාර්ශව 3ක් ඉල්ලුම් කරන ලද අතර එකී ඉල්ලීම් තාක්ෂණ ඇගැයීමේ කම්පිතුව මගින් ඇගැයීමට ලක්කොට එයින් ඉහත කී ව්‍යවසායකින් දෙදෙනා තෝරා ගන්නා ලදී. තෝරා ගැනීමෙන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එම සමාගම් දෙකට කොළඹ වරායේ ඉන්ධන ගබඩාවන් ගුවන් යානා ඉන්ධන ඇතුළු ස්ථාපිත කිරීමට ලංසු කැඳවීමේ නියෝගය සටහන් කොන්දේසි ප්‍රකාරව ලබා දෙන ලදී. මෙම ක්‍රමවේදය අර්ථයේ ඉන්ධන ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවසර ලබා ගන්නා ලද කැනල් පුද්ගලික සමාගම සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් ගුවන් යානා ඉන්ධන විකිණීම හා ගබඩා කිරීම සඳහාත් ගුවන්තොටුපලෙහි ස්ථාපිත කොට ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යටිතල පහසුකම් එකී කටයුතු සඳහා ගෙවීමේ පදන මත ලබා දීමට අවසර ලබා දී ඇත. ඒ අනුව තමන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ගුවන් යානා ඉන්ධන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ගබඩා කර තැබීමට ඉඩම් කොටසක් ලබා දෙන ලෙස කැනල් පුද්ගලික සමාගම ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙත ඉල්ලීමක් කර ඇත. ගුවන්තොටුපළ හා ගුවන් යානා ඉන්ධන තොටුපළේ ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීමට දැනට ඇති ධාරිතාව ප්‍රමාණවත් නොවන හේයින් මෙවැනි ආයෝජනයක දැඩි අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් දැනටමත් ගුවන් යානා ඉන්ධන ගෙනීම සඳහා තරඟකාරී මිල කැඳවීමක් තුළින් ඉඩකඩ ලබාගෙන ඇති එකී සමාගමට ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ඉදිකිරීම සඳහා ඉඩකඩ ලබා දීමටත් රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කරන ලද මුදලක් මත සහ ඊට අමතරව සේවා ගාස්තුවක් ගෙවීමේ පදනම් මත ලබා දීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත. ඉන් අනතුරුව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම මෙම පසුබිම සවිස්තරාත්මකව දක්වමින් මේ ඉඩම් කොටස ලබා දීම සඳහාත් අවශ්‍ය ගිවිසුම් වලට ඇතුළත් වීම සඳහාත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2023 ජූලි මාසයේ 23 වෙනිදා ඉදිරිපත් කරන ලද අතර එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ සඳහා කරු නීතිපතිතුමාගේ ද අනුමැතිය ලබා දී ඇත. ගුවන් යානා ඉන්ධන ගබඩා ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික විදින් පත්‍ර ඉල්ලීම් සංඛ්‍යාව 3යි. ඉදිරියේදී ඉල්ලීම් සඳහා අවසර දුන් අපේ ක්‍රමවේදයේ කෙසේද ඉහත කී ක්‍රමවේදය අනුව අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි දැන් මේ කැනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම මම ගිහිල්ලා බැලුවහම ඒක ස්ථාපිත කරලා තියෙන එක පටන් අරන් තියෙන්නේ 2022. එතකොට මේ කැනල් සමාගම මේ රටේ
ප්‍රධාන පෙළේ සමාගම් එක්ක මොනවත් සම්බන්ධයක් මට හොයාගන්න බැරි වුණා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් උත් මේ ඉන්ධන බෙදා හැරීම සහ ගබඩා කිරීම පිළිබඳව සමාගම් එක්ක සම්බන්ධයක් මට හොයාගන්න බැරි වුණා. එතකොට මේ කැනල් සමාගමේ සැබෑ අයිතිකරුවන් පිළිබඳවත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියහම සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. නමුත් ඒක එහෙම තිබුණ නෑ. ඒ හින්දා මේ කැනල් කියන සමාගමේ සැබෑ අයිතිකරුවන් කවුද, ඒගොල්ලන් මේ 2022 ආරම්භ කරපු හින්දා ඒගොල්ලන්ට මේ ඉන්ධන ඒවියේෂන් ෆියුල් ලබා දීම සඳහා ඒගොල්ලන්ට නිසි හැකියාවක් තියෙනවද? ඒ වගේම මේ සමාගම පිටිපස්සේ පොලිටිකලි එක්ස්පෝස් පර්සන්, ඒ කියන්නේ දේශපාලනයට සම්බන්ධ යම්කිසි කවුරු හරි ඉන්නවද කියලා මේ සභාවට හෙළිකරන්න පුළුවන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ ඉන්ධන ගබඩා ඉදිකිරීම සඳහා අපි ප්‍රසිද්ධ දැන්වීම් දැම්මා. ප්‍රසිද්ධ දැන්වීම් දැම්මයින් පස්සේ 3 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වුණායින් පස්සේ අපේ තාක්ෂණික කමිටුව ඔවුන්ගේ තියෙන හැකියාව මුදල් ආයෝජනය කිරීම පිළිබඳ ඒ කොන්දේසි වලට එකඟ වුණ නිසා එයට දුන්නා. ඒ මිසක ලැබුණායින් පස්සේ ඒ අයගේ නැවත දේශපාලනයට සම්බන්ධද ඒ පිළිබඳ සෙවීමක් වෙලා නැහැ. මන් දන්නේ එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා. නමුත් ඔබතුමාට ඒ සමාගම් රජිස්ට්‍රාර් සමාගමෙන් ඒ සමාගමේ ඉන්න කොටස්කරුවන් සහ අධ්‍යක්ෂකරු කවුද කියන එක බලා ගන්න පුළුවන්. නමුත් අපි වැට ආයෝජකේ කාවයින් පස්සේ අපිට ආයෝජකව හරවලා යවන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ ආයෝජකයන්ව අපි අරගෙන ඔවුන්ට ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ ආයෝජනය කරේ නැත්නම් ඒ අනුව අපි යම් මුදල් ප්‍රමාණයක් එයාගෙන් ගැරන්ටි එකක් හැටියට අරන් තියෙනවා. එහෙම නැත්නම් ඒක අපි ගැරන්ටි එක අපි මේවා කරලා ඒ මුදල් අපි අය කරගෙන ඒක අවලම් කරන ඒ කාල සීමාවක් දීලා තියෙනවා. ඒ කාල සීමාව තුළදී ඔවුන් මේ ටැංකි හදලා මේ රට මේ ඉන්ධන ගෙනල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්න උනේ. ඒ කොන්දේසි සියල්ල දාලා තියෙනවා. නමුත් ආයෝජකේ කාවයින් පස්සේ ඔයිට ඊට වඩා හොඳ ආයෝජකයෙක් හිටියා නම් අපි තෝරා ගන්නවා. නමුත් ආපු ආයෝජකයන් අතරින් තමයි තෝරාගෙන තියෙන්නේ අපේ නිර්ණායකයන්ට අනුව.
දෙවැනි අතුරු ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැතිතුමනි, අපි පෞද්ගලික ආයෝජක වෙනවට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි ඇත්තටම ආරාධනා කරනවා ඒ ආයෝජකයන්ට එන්න කියලා. නමුත් හරි ආයෝජකයෝ එන එක තමයි මෙතන අපිට ඕන වැදගත්කම. මොකද ගරු ඇමැතිතුමනි, මේක සපයන්නේ ඒවියේෂන් ෆියුල්. එතකොට ශ්‍රී ලංකන් එයාලයින් විතරක් නෙමෙයි, අනිකුත් ජාත්‍යන්තර ගුවන් යානාවලට මේ ඉන්ධන සපයනවා. එතකොට මේක වැරදුනොත් ගුවන් යානාව බිම තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම ඔබතුමා කිව්වා මේක දැන් මම මගේ ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ සමාගම 2022 තමයි පටන් අරන් තියෙන්නේ. එතකොට ඔබතුමා කිව්වා මේකට දේශපාලනයට සම්බන්ධ කවුරු හරි ඉන්නවද කියලා. ඔබතුමා හෙව්වේ නෑයි කිව්වා. ඔබතුමා තාක්ෂණික ඇගීමක් කරයි කිව්වා. නමුත් අපේ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ මේ අවුරුද්දකින් පටන් ගත්ත සමාගමක් ජාත්‍යන්තර සමාගමක් එක්ක අනුබද්ධ නොවි, ඒ වගේම දැන් අපේ ලංකාවෙත් ඉන්නවා දැන් ජෝන් කීල්ස් වගේ ඒ සමාගම් ඒවා සපයනවා, ඒ වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක් එක්ක අනුබද්ධ නොවි එකපාරම පටන් අරන් අවුරුද්දකින් මේ තරම් ඉතාම වැදගත් කාර්යයක් වන ගුවන් යානාවලට ඉන්ධන ලබා දීමේ ඒ අනුමැතිය ඔබතුමාලා ඉතාම කොහොමද මේකේ ඉතාම පහසුවෙන් ගත්තේ කියලා ඒකයි. ඒ වගේම ඔබතුමාලා දැන් තීරණය කරලා තියෙනවා ඉඩමක් ලබා දෙන්න විශේෂයෙන්ම ගුවන්තොටුපොළෙන්. එතකොට ගුවන්තොටුපොළෙන් ඉඩමක් ලබා දෙනවායි කියන්නේ ඒ ඉඩමත් ඉතාම විශාල වටිනාකමකින් යුක්ත ඉඩමක්. ඉතින් ඒ පිළිබඳව තමයි අපිට ගරු ඇමැතිතුමනි පැහැදිලි කිරීමක් ඕන.
ඇදලි කිරීමක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. පළවෙනි කාර්යය ඔබතුමා කිව්වා දැන් මේ සමාගමෙන් ගුවන් යානා ඉන්ධන ගෙනාවම ඒ වගේ ගුවන් යානා කඩාවැටි කියලා. ගුවන් යානා ඉන්ධන මේ රට ගෙනීමේ ක්‍රමවේදයක් තියෙනවා. වරායේදී ගුවන් යානා ඉන්ධන භාණ්ඩ ඉස්සෙල්ලා ඒ පිළිබඳ ප්‍රමිතිය තහවුරු කරගන්න ඕන. ඒ සහතිකයේ ලැබුණායින් පස්සේ තමයි ඒවා ගෞරවකොඩ බාන්න පුළුවන්. ඒක නිසා කොයි සමාගමෙන් ගෙනාවත් ගුවන් යානා ඉන්ධන පිළිබඳ ප්‍රමිතිය අඩුවක් වෙන්නේ නැහැ. ඒක පළවෙනි කාර්යය. දෙවෙනි කාර්යය අපි රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරු කරලාද මුදල තමයි අපි දීලා තියෙන්නේ. ඒ කිසිම වෙනසක් අපි කරලා නැහැ. ඊළඟට යම් ආකාරයකින් අපිට අවශ්‍ය වෙන්නේ ඔබතුමා කියන ආකාරයට අපිට තිබුණා නම් තව සමාගම් 10ක් 12ක් ඇවිල්ලා මීට වඩා සුසුකන් තියෙන සමාගම් තිබුණා නම් ඒව තෝරගන්නේ. නමුත් සමාගම් 3යි ආවේ. ඉතින් සමාගම් 3ේ සමාගම් 2ක් අපේ තාක්ෂණික මම නෙමෙයි කරේ අපේ තාක්ෂණික කමිටුවක් තියෙනවා. ඒ තාක්ෂණික කමිටුව මගින් තමයි මේ තීරණය ගත්තේ. ඒ අනුව අපිට ආයෝජකයෙක් අවශ්‍යයි. ඔබතුමා දන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවාව පමණක් නෙවෙයි අනිත් ගුවන් සේවාවෙන් ලංකාවට පැමිණීමේ අඩුවක් ඇති වුණා. අනිත් එක ශ්‍රී ලංකන් ගුවන් යාන මදුරාසියට ගිහිලා එක ගුවන් යානයකට ගුවන් තෙල් පුරවගෙන ඇවිල්ලා ඒකෙන් ට්‍රාන්ස්ෆර් කරනවා අනිත් ගුවන් යානයට. එහෙමයි තිබුණේ. නමුත් දැන් ඒ තෙවෙනි තත්ත්වයක් නැහැ. දැන් ඉතාම හොඳට අපි ගුවන් යානා ඉන්ධන සැපීමේ ක්‍රියාදාමය අපි දැන් කරගෙන යනවා. මේක වඩාත් ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම අපි CPC එකට මොනෝපොලි එකක් දීපු හින්දා අපේ ගුවන් යානා ඉන්ධනවල මිල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් මේ ගුවන් තොටුපළ වඩාත් ආකර්ශනීය ගුවන් තොටුපළක් බවට පත් කරගන්නට නම් අපේ මේ රීජන් එකේ තියෙන අනිත් ගුවන් තොටුපළ වල දෙන ගණන් වලට මිමුවලට දෙන්න පුළුවන් ආකාරයට තරංකාරී භාවයක් ඇති කරන්න ඕනේ. ඒ කරුණු අනුව තමයි කරන්නේ. අපි බලමු මේ සමාගම ඔවුන් පොළොන්දුණු පරිදි ඒ කාල සීමාව තුලදී ඉන්ධන ගබඩාව හදලා ඉන්ධන ගිලාවේ නැත්නම් අපි මේ කැන්සල් කරමු. එච්චරයි.
මුතුම ප්‍රශ්න දෙකක් ඇහුවා දැන්.
ගරු ඇමෙත්තමනි, අපිට ඒ සමාගමේ අපිට හොයාගන්න බැරි හින්දා ඒ සමාගමේ අයිතිකාරයන් කවුද කියලත්, ඒ වගේම දේශපාලන වශයෙන් මේ සමාගම් වලට සම්බන්ධ කවුරු හරි ඉන්නවද නැද්ද කියලත් ඔබතුමා අපිට මේ සභාවට වාර්තාවක් ලබා දෙනවද?
වශයෙන් මගේ මේ කාර්ක සභාවට එන්න එදාට අපි අපි හරි සමාගම් ව්‍යාපාරින් කිරීමේ කාර්යාලයෙන් ඔබතුමාට හොයාගන්න බැරි නම් අපි කියන්නම් එයාට සර්ටිෆයිඩ් කොපියක් කරන් ඉදිරිපත් කරන්න කියලා ෂෙයාර් හෝල්ඩර්ස්ලායි ඩිරෙක්ටර්ස්ලායි ඔබතුමාට ඉදිරිපත්
කරනවා.
බොහොම ස්තුතියි නියෝජක නායකතුමනි. ඇමතුමා නාවික වරාය අමාත්‍යවරයා විදිහට ඉතාම කෙටි පැහැදිලි කර ගැනීමක් ඇමතුමනි. වරාය අධිකාරියේ සේවකයන් 42 දෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ධාරාවන් සියල්ල යටතේ පළාත් පාලන මැතිවරණයට නාමජන පත්‍ර බාර දීලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ බෝනස් ලබා දීමේදී සියලු සේවකයන්ට බෝනස් දෙන්න තීරණය කළා. මේ 42 දෙනාට පමණක් හැර මම හිතන්නේ ඒක පරිපාලනය වශයෙන්ුත් නෛතික වශයෙන්ුත් මට පේන්නේ කිසිම පදනමක් තියෙනවා කියලා ගරු ඇමතුමනි. ඒක කරුණා කළා ඒ වැරද්ද නිවැරදි කරන්න කියලා කියන ඉල්ලීම කරනවා.
නෑ, එහෙම දෙයක් වෙලා නෑ. ඊයේ මේ පිළිබඳව මට කතානායකතුමා දැන්නවා, වීරසිංහ මන්ත්‍රීතුමා දැන්නවා. මම වහාම ඒක නිවැරදි කළා බෝනස් කිව්වා එයාට. ඔබතුමාට වැරදි තොරතුරක් ඇවිල්ලා තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 4 ගරු ඉමිතියස් බාකිර් මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 5 ගරු වාසුදේව නානකර් මැතිතුමා පැමිණ නැත. දෙවෙනි වටය අහනවද?
අහනවා.
මට
එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ගරු නියෝජක තනතුමා. ඉතාම වැදගත් ප්‍රශ්නයක් රටට. මොකද දැන් විදුලි බල පනත ගැසට් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. දැන් ඒක චෙක් කරපුවාම ගරු කතානායක නියෝජක තනතුමනි, එහෙම ගැසට් එකක් ගහලා නැහැ. මේක දාලා තියෙනවා 5 වෙනිදා ගැසට් පත්‍රයේ තමයි මේක දාලා තියෙන්නේ. හැබැයි 5 වෙනිදා කරු නියෝජක කතානායකතුමනි, මෙවැනි ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙලා නැහැ. මම ඊයේ තොරතුරු දැනගැනීම පනත යටතේ අපි ගංගාන්ලියනගේ රජ්‍ය මුද්‍රණාධිපතිරේ ආවපුවාම එතුමිය කියනවා, මේ තවමත් සැකසීමෙන් පවතින බැවින් මෙම මොහොතේ මුද්‍රිත පිටපතක් ලබා දීමට නොහැක. මෙතෙක් වෙබ් අඩවියේද පල් නොකරන ලදී. භාෂාතිත්වයේ පිටු 300 පමණ ඇත කියලා අපිට ලිපියක් දෙනවා. ඒ කියන්නේ 5 වෙනිදා මේ ගැසට් එක මුද්‍රණය වෙලා නැහැ ගරු කතානායකතුමා. අද පාන්දර උදේ පාන්දර 3 විතරනකොට තමයි මේ ගැසට් පත්‍රය පළවෙන්නේ. ඒ කියන්නේ 5 වෙනිදා ගැසට් පත්‍රය පළවෙන ඩේට් එක දාලා තියෙනවා මේ ගැසට් පත්‍රය අද. නමුත් මේක බාගත කරගන්න, ඒ කියන්නේ වෙබ් එකට ඇතුළත් කරන්නේ අද පාන්දර 3ට.
එතකොට මෙතනින් පස්සේ කරුණු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ තියෙන ප්‍රශ්න තමයි දින 7ක් ඇතුළත මේක ඉදිරිපත් කරන්න ඕනේ පාර්ලිමේන්තුවට. එතකොට බලපුවාම ඒ දින ටික ගත්තම 12 වෙනිදා තමයි ඉදිරිපත් කරන අවසාන දිනේ තියෙන්නේ. 12 වෙනිදා ඉඳලා දින 21ක් 14ක් ඇතුළත තමයි නඩු පවරන්න තියෙන්නේ. එතකොට 12 වෙනිදා ඉඳලා 14 කියන්නේ 28 වෙනවා කරුණු නියෝජ්‍ය කතානායකතුමනි. 28 වෙනකොට ඇත්ත වශයෙන් උසාවි නිවාඩු දිලා අපේ සභානායකතුමා. හරි පාර්ලිමේන්තුව එතකොට අපිට කතා කරන්න දෙයක් නැහැ මේක ඇතුලේ. එතකොට සම්පූර්ණයෙන් මේ විදුලි බල පනත ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිම අපේ තියෙන කිසිම වෘත්තීය සමිතියක් එක සාකච්ඡා කරේ නැහැ. කිසිම පාරිභෝගික සමිතියක් එක සාකච්ඡා කරේ නැහැ. කිසිම කන්සල්ටේෂන් එකක් නැහැ. මේක මේ සාලිය වික්‍රමසූරිය මහත්තයයි තිලානි ජයසිංහ මහත්තයා එකතු වෙලා තමන්ගේ පුද්ගලික වැඩපිළිවෙලක් විදිහට හදපු එකක් මේ තියෙන්නේ. ඒ නිසා මේ විදුලි බල පනත මේ රටේ කෝටි ප්‍රකෝටි ගන්නක් අපි දන්නවා වංචාවන් සිද්ධච්ච ස්ථානයක් මේක. ඒකින්ද මේක තවත් ඩීල් එකක්ද කියන ප්‍රශ්නේ අපිට තියෙන. ඒ නිසා විශේෂයෙන්ම මම අපේ සභානායකතුමාගේ ඉල්ලන්න කැමති කරුණා කරලා මොකද මේක වැදගත් පනතක්. මේ පනත අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. අපේ කමිටුවක සාකච්ඡා කරේ නැහැ. වෘත්තීය සමිතියත් එක්ක සාකච්ඡා කරලා නැහැ. කිසිම අඩුවතරමේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා නැහැ. කරන්නේ නැතුව මේක හදපු පනතක්. මේක ඉතාම භයානක පනතක්. ඉතින් ඒ නිසා මෙහෙම ගැසට් කරලා මේ දින 14ක් ඇතුළත අපිට නඩු දාන්න තියෙන එකක් වහලා පාර්ලිමේන්තුවත් වහලා දැම්මයින් පස්සේ හරි අපි එතකොට උසාවියත් වහලා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ මොකද්ද මේ විදුලි බලය සම්බන්ධව මේගොල්ලෝ කරන නටන නාඩගම මේක සම්පූර්ණ වැරදි වැඩක් ඒක නිසා වහාම කරුණා කරලා මේකට අවශ්‍ය කරන පියවර ගන්න කියලා මම ගරුණායි ගෞරවයෙන් ඉල්ලනවා
සභාවට අනුරෝප මහත්මයා කෙටියෙන් කියන ගරුතුමනි
තමා මතු කරන ප්‍රශ්න අත් සාධාරණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගැසට් එකේ දිනේ තියෙන්නේ 5 වෙනිදා. නමුත් මේක වෙබ් එකට ඇතුල් කරන්නේ අද පාන්දර. එතකොට සතියකට පසුව මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනා ගැසට් එකෙන් පස්සේ. එහෙමනි සතියේ නෙත් තියෙන්නේ පුතුම. ඔව් සතියක් තියෙන්නේ. එතකොට 5 වෙනිදා දැන් 12. එතකොට මෙතුමා 13 වෙනිදා මේක 13 වෙනිදා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි සතිය අප 13ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කරු මේ නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ සති දෙකක් තියෙනවා අපිට අධිකරණයට යන්න. නේද 13 ඉඳන් 27 දක්වා කාලය තිබෙනවා අපේ අධිකරණයට යන්න. හැබැයි 15 වෙනිදා අධිකරණේ නිවාඩු දෙනවා. හරි. ඉතින් 15 වෙනිදා අධිකරණේ නිවාඩු දුන්නාට පස්සේ අපිට අධිකරණයට යන්න තියෙන කාල සීමාව ඉක්මවා යනවා. ඊට පස්සේ අධිකරණයට සති 3ක් කාලයක් තියෙනවා. නමුත් කාලයක් තිබ්බට අපිට වැඩක් නැහැ. මොකද්ද? අපිට ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැති නිසා. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තා සැලසුම් සහගතව කරලද වැඩක් මේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව මග හරින්නේ කොහොමද? අධිකරණයේ මග ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයට යන තියෙන අවස්ථාව මග හරින්නේ කොහොමද? ගැසට් නිවේදනයේ පිළිබඳ අධ්‍යයනය කරන්න තියෙන අවස්ථාව මග හරින්නේ කොහොමද කියලා සැලසුම් කරන්න මේ හදන්නේ. ඒ නිසා කරු ඊට පස්සේ කරු කතානායකතුමනි ඊළඟ ජනවාරි 16 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. මේ තියෙන කාලවකවානුව අනුව ගියොත් ජනවාරි 16 වෙනිදා පාර්ලිමේන්තුවට දාන්නත් පුළුවන්. ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට විවාදයට ගන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් කුමන්ත්‍රශීලී වැඩසටහනක්. ඒ නිසා කිසිසේත්ම අද නම් මේක ඉදිරිපත් කරේ 5 වෙනිදා කියන දිනේ ගණන් ගන්න බෑ. පහ නෙවෙයි අද. අද සිට සතියක්. අද සිට සතිය ගන්න. අපි ඒකට එකඟයි.
හොඳයි.
හැබැයි 5 වෙනිදා සතියක් 5 වෙනිදා සිට සතියක් ගැනීම වැරදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු සභානායකතුමනි.
හරි හරි. නෑ පොඩක් ඉන්න මේ ගරු මන්ත්‍රීතුමනි තාම ෆස්ට් රීඩින් එකට පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැහැ. දැන් පස්සේ තමයි දින 14 එන්නේ. ඒ නිසා මම විදුලි බල ඇමතුමාගේ අවධානයට යොමු කරන්නම්. විශේෂයෙන්ම මේ නිවාඩු කාල සීමාව පිළිබඳව මේ අපි දැනුවත් වෙලා මම දැනුවත් වෙලා තින්නේ. ඒක එතුමා දැනුවත් වෙලා හිටියත් දන්නේ නැහැ. මොකද 15 ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය පටන් ගන්නයි ආයි දෙවෙනි සතිය පළවෙනි දින.
හොඳයි. හරි. 27 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් වශයෙන් කියලා අවසන් කරන්න.
නියෝජ්‍ය කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා මගේ මේ දැන් මම මේක පෙන්නන්න මොකද හේතුව මේ බාගත කරපු එකේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ අධ්‍යයන රාජ්‍යයේ ගැසට් පත්‍රයේ 2023 දාලා 2023 12යි 5 දින නිකුත් කරන ලදී කියලා.
ශ්‍රී ලංකා විදුලි බල කියලා තමයි මේක දාලා තියෙන්නේ. එතකොට පැහැදිලිව පස්සේනිදා මෙහෙම ගැසට් එකක් ගහලා නැහැ. දින වෙන් කරගෙන තිබිලා තියෙනවා. හැබැයි මුද්‍රණයට යවලවත් මොකක්වත් කළා නැහැ. අද 7 ඒ කියන්නේ ඊයේ රාත්‍රියේ අද පාන්දර 3ට ඒ කියන්නේ 8 තමයි මේක ගැසට් පත්‍රයට එන්නේ. ඒතර මේ ගැසට් පත්‍රයේ මේ ඇමතුමා මේ ඩේට් එකත් වැරදි එතකොට. සම්පූර්ණ වැරදි වැඩක් මේ කරන්නේ. මට තේරෙන්නේ නැහැ මේ මේ විදුලි බල අමාත්‍යාංශයේ අය මොකද්ද මේ කරන විහිළුව කියලා. මොකද මේකෙන් වෙන්නේ කරු නියෝජක කතානායකතුමා මේ රටේ විශාල සැකයක් උපද ගන්නවා මිනිස්සු. මේ විදිහට ගිල්ල වැඩ කරන්න පටන් ගත්තාන් පස්සේ මේ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ විශාල අවුලක ඉන්නේ මොකද්ද මේ කරන්නේ කියලා.
හරි ගරුවන්ත ඇමතුමා කව පැහැදිලි කිරීමක් කරන්න.
මෙතන ඉදිරිපත් වෙලා තියෙන කාරණා සියල්ලම නිවැරදි කියලා අපි එකට ඉන්නවා මෙතන. මොකද විදුලි බල මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් තියෙනවා. සමහරු එකඟ වෙනවා, සමහරු එකඟ වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ලංකාවේ පාරිභෝගිකයන්ටත් සහ කර්මාන්තකරුවන්ටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අධික විදුලි බිල. කොහොමද අපි මේ විදුලි බිල අඩු කර ගැනීම සඳහා තරඟකාරීත්වයේ ගේන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ හැම දෙනාගේම එකඟතාවයක් තියෙනවා. දැන් මේ ඉදිරිපත් කළා තියෙන එක දැන් අපි බාගත කරනකොට බලන්න 6 වෙනි පිටේ මම එක 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 පොයින්ට් එකක් ඉදිරිපත් කරනවා. පහත දැක්වෙන KFIDAHIDRKDINIKOFIH මේ සිංහල ඒකේ ඉංග්‍රීසි වචන තියෙනවා.
ගරුමන්තිතුමා
ගරුමන්තිතුමා
පැහැදිලි කිරීමක් කරා. එතුමා විදුලවල මාත්‍යමගේ මේ ගැන අහලා
කරුමන්තිතුමා
පිළිතුරක් දුන්නනේ
ප්‍රධාන ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි මෙතන වැදගත් ඩිස්කෂන් එකක් අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ මේක නැවත කැසට් එකක් ගන්න. ඒකයි මම මේ කියන්නේ. මොකද සිංහල භාෂාවෙන් තියෙනක තමයි අපි පිළිගන්නේ. මේ සිංහල භාෂාවේ ඇතුලේ බලන්න පෙරලන 6 වෙනි පිටේ මොනවද ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒ නිසා නැවතත් මේ කැසට් එක ගහන්න.
හොඳයි.
නැවත ගැස පොඩක් ඉන්නකෝ. නැවත කැසට් එක ගහලා මේක සිංහල භාෂාවෙන් ගහන්න. සිංහල භාෂාවෙන් ගහලා ඒ අලුත් දිනේට මේක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි ඉස්සරහට අරගෙන යන්න.
සබනාගතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම පැහැදිලිව මේ ගැසට් එක එහෙ ගැහුවත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින ඉඳලයි දින ගණන ගණන්
කරන්නේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනේ සිට දින 14ක් තමයි ගණනය කරන්න. හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගැසට් එක ගහලා සතියක් ඇතුළු සතියක් ගියට පස්සේ එතකොට පස්වෙනිදා ගහපුවම 12 වෙනකොට සතිය සම්පූර්ණ වෙනවා. පාර්ලිමේන්තුවේ 13 දැම්මුත් 15 අධිකරණ නිවාඩු. ඒකයි මේක තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ එක මේක පස්වෙනිදා ලෙස සලකන්න එපා. ඉදිරිපත් කරේ අද නම් අද සිට සතියක් 8 නම් අද සිට සතියක්. නෑ අද සිට සතියක් එක. නෑ දෙවනි එක මෙතුමා මතු කරන පරිදි මේක දැන් භාෂා තුනෙම ගැසට් එකේ එන්න ඕන. එහෙම සාමාන්‍ය ගැසට් එකක් අනිවාර්යෙන් භාෂා තුනෙන් ඉන්න ඕන. ඒක භාෂා තුනෙන් තිබ්බට ඉංග්‍රීසි වලින් තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු ඒ කියන්නේ මේ කලබලය මේ ඔක්කොම පෙන්නුම් කරන්නේ මේක යම් කඩිමුඩියක් තියෙනවා. සිංහල භාෂාවේ හරිම වචන හොයා ගන්නවා වෙනුවට ඉංග්‍රීසි භාෂාවේ පුරුදු වචන පාවිච්චි කරගෙන මේක තියෙනවා.
හරි. හොඳයි බොහොම ස්තුතියි. හර්ෂමන්තවා.
ඒ කියන්නේ මේවා ප්‍රූෆ් රීඩ් කරාද? මේ ප්‍රූෆ් රීඩ් කළාද දැම්මේ බලන්න 6 වෙනි පිට ඔබතුමාට පුළුවන් නම් කියවන්න මේ වචන කාටවත් තේරෙන්නේ
නැහැ. සරලව මට පේන හැටියට මේක 13 ගෙදර කලින් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. මොකද හේතුව මේ තින නිවැරදි කිරීම කරන ඕන ඒ සියල්ල අපි විදුලි බල අමාත්‍යාංශයට යොමු කරන්නම් නිසි පරිදි ඒ කාර කරන්නයි කියලා. අන්තික මේ මම දන්න තරමින් මේක සෑහෙන විවාද කළ යුතු පනතක්.
මම මේක හැන්සාඩ් ගත කරනවා. මේ 6 වෙනි පිටුවේ තියෙන පහත දැක් කියලා ගහලා එතනින් පස්සේ ඒ අකුරු ලංකාවේ තියෙන අකුරු නෙමෙයි කරු නියෝජක කතානායකතුමා. එතකොට මෙහෙම කඩිමුඩිය ගැසට් ගහලා මේ මොකද්ද මේ රටට කරන්න හදන විනාශය?
හොඳයි ගරුමන්තුමා, ඒ ගැන ගරු ඇමතුමා අවධානය යොමු කළ අවශ්‍ය කටයුතු කරයි. බොහොම ස්තුතියි.